Janmabhoomi, except Sri Lanka, Sangamin.
Due to unforeseen difficulties, this program maker is not available now, so we pause for a
samaga. ඔබගේ නිවහනට පැමිණෙන්නටයි රොෂාන් මනම්පේරි සමග ගාමිණි සිරිවර්ධන මේ මැදිරියේ සැදී පැහැදී සිටින්නේ.
අනපේක්ෂිත ආරුණ්‍ය අධමේ සජී වැඩසටහන රොෂානුත් මාත් ඉදිරිපත් කරන්නේ වැඩසටහන පටිගත කරපු වැඩසටහන යම් ජීතාක්ෂණ දෝෂයක් නිසා කොහොමනත් අපි අසන්නන්ව අපහසුතාවයට පත් කරන්නේ නැතුවයි මේ විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්න පසුගිය දවසල එක්සත් ශ්‍රී ලංකා සංගමයේ පසුගිය සෙනසුරාදා වාර්ෂික මහා සභාව රැස්වීම පැවැත්වුණා. ඉතින් මේ මහා සභාව රැස්වීමේදී මේ පසුගිය මේ පහතින් මම සඳහන් කරන නම් දරන පුද්ගලයන් 2019 විශ්ව වසර සඳහා විධායක කමිටු මණ්ඩලයට තේරිපත් වුණා. ඉතින් සභාපතිවරයන් සෝෂාන් මනම්පේරි, උප සභාපති වශයෙන් ලේකම්තුමි වශයෙන් රසිකා සුභසිංහ, භාණ්ඩාගාරික වශයෙන් උපාලි ගුණසේකර, උප සභාපති වශයෙන් චිත්‍රා ජයවික්‍රම මහත්මිය, උප ලේකම් වශයෙන් සංජීවනී කුමාරසිංහ මහත්මිය, ඊළඟට විගණකාධිපති විගණක නිලධාරිය වශයෙන් ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් තියෙනවා. ඊට අමතරව කමිටු සමාජික සමාජිකාවන් ලෙස අබ්දුල් සලාම් මහතා, මහින්ද හෙට්ටිආරච්චි මහතා, චන්ද්‍ර ගුණසේකර මහත්මිය, රාණි කිරිමැටිව මහත්මිය, මාධවී අබේගුණවර්ධන මහත්මිය සහ සමග ශානි සඳනායක, ලෙස්ලි ජයතිලක මහතා, ගාමිණී ශ්‍රීවර්ධන යන මහත්වරුන් තේරා මහත්ම මහත්මිය තේරීපත් වුණා. ඒ සමගම සංස්කාරක වශයෙන් ඉන්ද්‍රා කොළඹගේ මහත්මිය යන මහත්මිය මේ විදිහට තෝරාපත් වුණේ. ඒ සමගම උපදේශක මණ්ඩල කමිටුවක් වශයෙන් වෛද්‍ය ගාමිණී දිල්විර මහතා, ජී.එස්. පෙරේරා මහතා, වෛද්‍ය ලූෂන් ගේබ්‍රියෙල් මහතා, නිහා ගුණතිලක මහතා, දයාරත් මහතා සහ පර්ල් සෙන්ටර් දසනායක යන මහත්මීන් තේරිපත් වුණා. ඉතින් ඔබ දන්නවා මේවා මේ සම්පූර්ණ ස්විච්චා වැඩ කටයුතු වලට මේ අය සහභාගි වෙලා තියෙන්නේ. ඉතින් මා සමග මැදිරිය ඉන්නවා රොෂාන් මනම්පීරි වර්තමාන සභාපතිවරයා සහ අපි ගුවන් විදුලියට ශ්‍රාණ්ඩේ වගේම එක්සත් ශ්‍රී ලංකා සංගමයේ විවිධ දේවල් වලට නිතරම සහභාගි වෙන උදව්පදව දෙන රොෂාන්. ඉතින් රොෂාන්ට කතා කරන්න ප්‍රථමයෙන් මම කැමතියි දැන් කලින් ඉදිරිපත් කරපු ගීතය අතරම කොත්මලා ඔය කොත්මලා ජලාශයේ ඉදිකිරීමෙන් ඇතිවෙච්ච සුබ සහ අසුබ දේවල් ගැන සමන් ලෙනින් සමග සහාය ගායිකාව ඉදිරිපත් කරේ. ඉතින් මම හිතන්නේ වර්තමානයේ පවතින ඉතාමත් හොඳ ගීතයක්, හොඳ අර්ථවත් ගීතයක්. ඉතින් රොෂාන්ගෙන් මම අහන්නට කැමතියි දැන් ඔබ සභාපතිවරයා වශයෙන් තේරිපත් වෙලා දැන් මේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ මේ වර්තමාන මුදල් වර්ෂයේ තුල ඔබ බලාපොරොත්තු වෙන කටයුතු සම්බන්ධයෙන් කිටි අදහසක් අපේ අසන්නන් මෙතුව ඉදිරිපත් කරන්න කියලා.
හොඳයි ගාමිණි, පළමුවෙන්ම මම කැමති එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපති ලෙස මා මේ වසරේ කියන්නේ 2019 2020 වසරවලට පත් කර ගැනීම සඳහා අපේ සමාජිකයන් ඒ වගේම පරණ නිලධාරි මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් කටයුතු කිරීම ගැන ඇත්තම මේ ගාමිණී අපි කතා කරනවා නම් එක්සත් ශ්‍රී ලංකා සංගමය නවසීලන්තයේ ඉතාම පැරණිම ඒ වගේම අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය මොන රටක හිටියත් පවත්වා ගන්නට උදව් උපකාර කරපු ඉතාමත් වටිනා සංගමයක්. අපි ලෝකේ කොහේ හිටියත් අපේ ජාතිය, ආගම, ඒ වගේම සංස්කෘතිය මේවා මෙන්න මේ ආයතනය නිසා ගොඩක්ම රැකුණා. ඒ වගේම ගාමිණී ඔබතුමත් හිටපු සභාපතිවරයෙක්, ඒ වගේම ලේකම්වරයෙක්, ඒ වගේම භාණ්ඩාගාරිකවරයෙක්, මං හිතන්නේ ඔබතුමා තමයි මං හිතන්නේ ගොඩක්ම නිලතල දරමින් අවුරුදු ගාණක් මේ සංගමේ හරියට යාවජීව සමාජිකක වගේ වැඩ කරන්නේ. ඒ වගේම මම කැමති හිටපු සභාපතිතුමා, ඒ වගේ මේකේ විධායක මණ්ඩලය, ඒ වගේ කමිටු සමාජිකයන්ට ගිය වසරේ ඉතාම සාර්ථකව ඒ වසරේ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ සංගමය පටන් ගත්තා සිට හිටපු සභාපතිවරුන්, ඒ වගේම කමිටු සමාජිකයන්. මේක අර ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ලාභ ප්‍රයෝජන ලබා ගන්න තැනක් නෙවෙයි. මේ ස්වේච්ඡාවෙන් සමාජ වෙනුවෙන් අපේ ලාංකීය ජන සමාජ වෙනුවෙන් කෙරෙන ඉතාමත් උත්තරීතර කටයුතු ගොඩක් කෙරෙන ආයතනයක්. ඉතින් ඒ විශේෂයෙන් එදා ඒ පරණ නිලධාරීන්, ඒ සභාපතිවරුන් මේ සංගමයේ එතන පටන් ගත්තේ නැත්නම් අපි අද මෙතන නෙවෙයි ඉන්නේ. පළමු කොටම ඔවුන්ට මං ඉතාමත්ම ස්තුතිපූර්වක මතක් කිරීමක් කරනවා. හිටපු සමාජිකයන්, ඒ වගේම සභාපතිවරුන්, නන්නායෙන් උපකාර කරපු හැම දිනාටම. ඇත්තම ගාමිණී කිව්වා වගේ අපි මේ ආයතනේ ඉතාමත් හොඳින් රැක ගන්න ඕන. මහිතනේ අපේ ආයතනයෙන් හැම අවුරුද්දෙම මහිතනේ මුලදී පටන් ගත්තම අපේ නිදහස් උත්සවය, ඒ වගේම අලුත් අවුරුදු උත්සව, ඒ වගේම වැඩිහිටි චාරිකා, අපේ නත්තල් උත්සව, ඒ හැම දෙයක්ම කරනවා. මහිතනේ මමත් බලාපොරොත්තු වෙන්නේ ඒ පරණ, ඒ කියන්නේ ඔබලා එදා කරපු දේ, ඒ කියන්නේ ඒ විදිහටම කරගෙන යන්න. මොකද මම ඉතාමත් සතුට වෙනවා. ඇත්තටම ඉතාමත් පළපුරුදු, ඒ කියන්නේ ගාමිණී ඇතුළු ඒ වගේ ගොඩක් පළපුරුදු කමිටු සමාජිකයන් මේ අවුරුද්දේ ඉන්නවා. ඉතින් ඒ වගේම හිටපු සභාපතිවරු විශේෂයෙන් ડોક્ટર ගාමිණී එදිරිවීර, ඉන්ද්‍රා කොළඹගේ මහත්මිය, ඒ වගේම පරණ සභාපතිවරු ගොඩක් අපිට උදව් උපකාර කරන සැදී පැහැදී ඉන්නවා. ඒකම ඉතින් මම හිතන්නේ අපි කරගෙන ආව වගේම මේ අවුරුද්දත් අපි සාර්ථකව යමක් සමාජයට කළා. අපේ රටේ අනන්‍යතාවය මේ රටේ මේ ඉතා උඩ මට්ටමකට ගෙනල්ලා අපි එන අවුරුද්දට තවත්, ඒ කියන්නේ තවත් කොටසකට මේක බාර දෙන්න මගේ බලාපොරොත්තුව.
හොඳයි, කොහොම නැත් ඒ වගේම දැන් මතක් කරන්නට ඕනේ අපි මේ ජන්මභූමියේ ගුවන්විදුලි වැඩසටහන, ඒ සමගම සිංහල භාෂා පන්ති සති දිගට වතාවක් තියෙන මේ සේරමත් මේ සමාජීය නැත්නම් ප්‍රජා කටයුතු වසර ගණනාවක් තිස්සේ කරන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ කියන මේ මහා වෘක්ෂය යටතේ අපි ඒ නිසා ඒ සමගම මේ හැමෝම බලාපොරොත්තු වෙන මේ විධායක කමිටුව කියන්නේ ඒ වසර කාලය තුර තීරීපත් වුණු එක්තරා ස්විච්චා කණ්ඩායමක් විතරයි වගකීම් ගොඩක් ඔවුන්ට තියෙනවා සමාජිකයන් සහ සමාජිකයන් නොවන ඔබ සියලු දෙනාගේම වගකීම තමයි විශේෂයෙන් සභාපති අපේ රොෂාන් හිතවතා ඇතුළු අනිත් සියලුම දෙනාට ඔබගේ සම්පූර්ණ සහයගය හැම වැඩසටහනකම ලබා දීමත් ඒ වගේම ඔබට පුළුවන් හැකි වෙලාවකම අපේ සමාජිකත්වය අලුත් කර ගැනීමෙමුත් ඔබ යම්කි හුකුලක් අපට ලබා දෙනවා කියලා කිව්වොත් නිවැරදි එහෙමනම් අපි තවත් ගීතයකට සම්බන්ධ වෙමු මේ ගීතය ගායනා කරන්නේ චන්දු කුමාර් කන්දනාරච්චි අපි සඳහන් වුණා මේ කිරලි සිය බිජු රකින්න විලසෙන කියලා කිරලි තමගේ විතර රකින්න විලාසය ගැන සහ මේ ජානකීගේ ආදරය ගැන සඳහන් කරලා තිබුණේ රාමාසීතා ගැන සඳහන් කරලා නේ කුරුල්ලෝ කිව්වා අපිට දෙන එක එක රටවල ජාතික පක්ෂය කියලා ඉන්නවා දැන් ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂය තමයි වලි කුගුලා ඒ වගේම නාසීලන්තයේ ජාතික පක්ෂය තමයි කිවි ඒ වගේ එක එක රටවලට ජාතික වෘක්ෂ ජාතික පක්ෂය මල ලංකාවේ ජාතික මල තමයි මහනෙල් මල මං හිතන්නේ. නාමල. එතකොට දැන් ඒ වගේ දැන් මේ මේ දේශගුණයේ අපි මේ ගත්තාම මේ මුළු ලෝකෙම හරි පුදුම තැනක් මේ කොහේ හිටියත් මේ අපි දැන් විශේෂයෙන් අපි රටකින් රටකට යනවා වීසා ගන්න ඕනේ. ඒ වගේම සමහර කාලෙන් කාලට ඒවා නීති තද කරනවා හරි අමාරුයි දැන් විශේෂයෙන් නවසීලන්ත වගේ රටකට එනවා කියන එක හරිම අමාරු දෙයක් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාව වගේ රටකට. නමුත් මේ කුරුල්ලෝ ඉන්නවා. විශේෂයෙන් කුරුල්ලෝ මොකද කුරුල්ලන්ට මේ වීසා ගන්න ඕනේ නැහැ ෆ්ලයිට් ඕනෙත් නැහැ. දේශගුණික වෙනස්කම් අනුව තමන් කැමති තැනට යන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි උන් දන්නවා මේ නියම දේශගුණික කාලයට කොයි රටටද යන්න ඕන කියලා. ඉතින් ඔබ අහලා ඇති ශ්‍රී ලංකාවේ බූන්දල කියන ප්‍රදේශයට විශාල වශයෙන් කුරුල්ලෝ එක එක කාලවල ඇවිල්ලා උන්ගේ වාසස්ථානය කරගන්නවා. හැබැයි ඒ වගේම දන්නවා ඕගොල්ලෝ සමහරට ඇතපොම 10-15000 දුරේ ඉඳන් දකුණු ඇමරිකාවේ ඒ පැත්තේ පලාතින් ඉඳන් එන කුරුල්ලෝ ඉන්නේ. ඒ කුරුල්ලෝ ගැන විවිධ අවස්ථාවල මේ සටහන් වෙනවා අපි ලැබුණා පුවත්පත්වල මේක අන්තර්ජාලය අධන විශේෂයෙන්. ඉතින් මේ මේ රොෂාන් මම දැන් බලන් ඉන්නවා මේ කුරුල්ල ගැන පොඩ්ඩක් කතා කරන්න බලමු මොනවද කියන්නේ කියලා.
ගාමිණි දන්නුනේ කියන්නේ එක අවුරුද්දක් තුළ එක එක කාලවලදී අපේ රටට ගොඩක් සංචාරක කුරුල්ලෝ එනවා. මම හිතන්නේ අපි පුංචි කාලේ අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා මේ අමුතු අමුතු ලස්සන කුරුල්ලෝ එක කාලයකට විතරක් ඇයි මේ අපේ වතුරට එන්නේ කියලා. සමාවෙන් දැන් ලෝකේ කුරුළු විශේෂ මම හිතන්නේ 10,000ක් පමණ තියෙනවා කියලා තමයි මේ අන්තර්ජාලයේ පොත්පත් වල තියෙන්නේ. මේ කුරුළු විශේෂ වලින් 20ක් 30ක් පමණ යම් යම් කාලවලදී විදේශ රටවල ඉඳලා ඔබ කිව්වා වගේ ලංකාවට සංක්‍රමණය කරනවා. එයාලා ඔහුන් ඒගොල්ලන්ට අර වීසා ඕනේ නැහැ. එයාලා දන්නව කොහාට දෙන්න ඕන කියලා. ඒ සුදුසු කියන්නේ දේශගුණික ප්‍රදේශ වලට ඉගෙන ඇවිල්ලා එයාලගේ මම හිතන්නේ ඊළඟ පරම්පරාව අරගෙන නැවතත් ඔවුන්ගේ ප්‍රදේශ වලට මේ ඉගැලි යනවා.
එහෙනම් ඒ කියන්නේ ඒ කාලේ ඔවුන් తాවකාලික කොටිම රයිගෙන්ටිකෝ එන්නත් අපි සමහර රට දකින්න අර අපි දැකලා තියෙනවා මේ මලයාලම් අර ශාස්ත්‍රගෙන මිනිස්සු කාලෙන් කාලට ඒ තැන් වල පදිංචි වෙනවා. ඉතින් ඒ වගේ මේ කුරුල්ලොත් කුරුල්ල කාගයක් ගන්නා නායකයා ලස්සනට ඉදිරිපත් වෙලා යනවා. පිටිපස්සින් මේ කුරුළු රෑන යනවා. එහෙම තමයි ඒවා ස්වභාවයෙන්ම පීඩලා තියෙන දේවල් නේ.
ඔව් ස්වභාවයෙන්ම ඇත්තටම මේ දැන් ගාමිණී ඔය අහස දිහා බලන් ඉන්නකොට අපිට දකින්න පුළුවන් සමහරක් වෙලාවට නිකන් ත්‍රිකෝණයකට හැඩයකින් කුරුල්ල පියාඹෙනවා. මම හිතන්නේ ඒ කියන්නේ එක එක්කෙනා මම හිතන්නේ ඒ ඒ ගෲප් එකේ තමයි යන්නේ. දැන් ලංකාවේ ගාමිණී අපි මම හිතන්නේ කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙනකොට අපි දැකලා තියෙනවා කොළඹ වරාය ඒ වගේ කොටුව ප්‍රදේශයේ උස් ගොඩනැගිලි වල ඔය තාවි කරපු තියෙන ඇන්ටනා හා කම්බි වලට එක දිගට වාඩිලා ඉන්න කුරුළු විකේශය. මේ කුරුල්ලට කියන්නේ ඇත්තම අපේ කියන්නේ ගැමි වහරිත් කියන්නේ අටු වැහි ලිහිණියා. ඒ කියන්නේ මේකට මම හිතන විදේශ නම් ඇති. ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණෙන සංචාරක පක්ෂියා වෙන්නේ අටු වැහි ලිහිණියන්. ඔවුන් ඇවිල්ලා මෙහි ඇත්තට මේ රටවල් වලට එන්නේ අපේ ලංකාවට එන්නේ යුරෝපය ඒ වගේම බ්‍රිතාන්‍ය ජපානය හා ආසියාවේ උතුරු කෙළවරේ ඉඳලා. මොවුන්ගේ කියන බඩපැත්ත සුදු පාට වෙන අතර පෙන්දය අකුරක හැඩය ගන්නවා. ඒ වගේම මොවුන්ගේ පියාසර විලාසය අත්තටු ඇරෙන වැහෙන ආකාරයෙන් සිදු කරනවා. මම හිතන්නේ ගාමිණීටත් මතක ඇති මේ කුරුල්ලා.
ඔව් ඊළඟට තව ඉන්න කුරුල්ලෙක් මේ මූට කියන්නේ රජ සියක්කාරයා කියලා. ෆ්ලෙමිංගෝ කියලා ඉංග්‍රීසි භාෂෙන් අඳිනන සියක්කාරයන් විශේෂ හයක් ලෝ පුරා ජීවත් වෙනා. ඉන්න ඉතා අලංකාරම් වර්ගයේ වන්නේ රජ සියක්කාරයා. මොවුන්ගේ විද්‍යාත්මක නාමය ෆිනි කොස්ටරස් රොසේස් කියලා. අප්‍රිකා මහද්වීපයේ මෙන්ම ස්පාඤ්ඤ, සයිප්‍රස්, පෘතුගාලය, ඉතාලිය, ග්‍රීසිය, අල්බේනියාව, තුර්කිය හා ප්‍රංශයේ මොවුන් ජීවත් වෙනවා. රංජු වශයෙන් ජීවත් වෙන මොවුන්ගේ එක් රංජුවකට 500,000ක් පමණ පිරිසක් අයත් වෙනවා. සුදු රෝස සහ රතු මිශ්‍ර සිරුරකට හිමිකම් කියන මොවුන් ඉතාමත්ම අලංකාරයි. රතු පාට දෙපා ඉතා දිගු බැවින් මොවුන් මඩගුහුරු කලපු හා නොගැඹුරු ජලයේ ඇවිදිමින් සොඳුරු
ගොදුරු
සොයා යනවා.
ඒ වගේම ගාමිණි තවත් සත්‍යක් තමයි මේකද මේ මේ නම් ඇත්තම මේ ලංකාවේ අය තමයි මේ නම් දාගෙන තියෙන්නේ. මේගොල්ලොන්ගේ විදේශ නම් වෙනස්. කැලෑ හැලපෙන්දා බොහෝ විට අර දිය දිය කියන දිය සීරාවල් තියෙන තැන්වල ගැවසෙන පොඩි සිවුරක් ඇති මේ කුරුල්ල
ඒ වචනේ කියනකොට මම හිතන්නේ සිංහල වචනයකින්ද මම ඔබට බාධා කරන්න කැමති සමහරලාට මේ ඕක අපේ ස්වභාව ජීවිතය අපි පොඩි කාලේ සමහරලාට ඉස්කෝලේ යනකොට හරි මොනවද දැන් කාගු වහරිතේ පොඩි වචන හුමාරක් නිසා මට කිට්ටු චරිතයක් තියෙන පුතේට ඇලපෙන්දා කියලා කියනවා
මම හිතන්නේ ඒකින්ද වෙලා තේන්නේ නැති කියලා ඇත්තට මේ කුරුල්ල හිතගෙන ඉන්නකොට මේ ඒ කියන්නේ හැමතිස්සෙම එයාලගේ පෙදේ ඒ කියන්නේ මේ අත්තටු ඉහළ පහළව පැත්තෙන් පැත්තට වැනීමේ පුරුද්දක් තියෙනවා ඒක හරි ලස්සනයි බලාගෙන ඉන්න මේ කියන්නේ හරියට නැටුමක් කරනවා වගේ එයාලගේ මේ කුරුල්ලගේ උඩුකය අඳුරු දුඹුරු පැහැයක් ගන්නවා අතර යටු ඒ කියන්නේ බඩ පැත්ත සුදු පාටයි ඇහි බැමද සුදුයි ඒ කියන්නේ පපුව හරියේ දුඹුරුවන් කළු පැහැති අඩසඳා ආකාර පැල්ලම් දෙකක් හා ඊට පහලින් කළු පැහැති පළල් පටියක් තියෙනවා පියාපත් මත සුදු වෛරම් දෙකක් තියෙනවා ඒ කියන්නේ පරයන කුරුළු සමේ ගෙවතු හා වගාවීම ඇසුරේ සුලභ වාසය කරන හැම තැනම දැකලා තියෙනවා බිය මේ කුරුළු ටිකක් බය වුණ ඉතින් පිං පිං කියලා කෑ ගහගෙන ඔවුන් ආපහු එයා ආරක්ෂක තැනකට යනවා
ඊළඟට තව මේ එන සංචාර කුරුල්ල තමයි බොර කබරිත්තා
සබරිත්තා
බොර සබරිත්තා මේ බොර සබරිත්තා කියන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේ මැදි මාසයයි පීටි තම අභිජනන ප්‍රදේශවල ඉඳලා මේ ශ්‍රී ලංකාවට එන බොර සබරිත්තා මේ මාසේ දක්වා මේ ශ්‍රී ලංකාවේ ගෙවතු තේවතු හා ගස් සහිත එලිමහන් ප්‍රදේශවල ජීවත් වෙන්නේ සුලභ පර්යටන කුරුල්ලෙක් දුඹුරු පැහැති කොණ්ඩ කුරුල්ලෙක් තරම් වෙනවා යටිකය සුදු පැහැති කෘමි නාක්ෂ භක්ෂකෙක් බියපත් වූ විට චක් 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 ලෙස දිගටම හඬනගනවා ඇඳිරි වැටෙන තෙක්ම ආහාර සොයා ඇවිදිනවා වැටක හෝ කටුකම්බියක හෝ ලීවුලක හෝ තම ගොදුර අමුණා ගමින් තෙමින් භුක්ති විඳින විශේෂ ආහාර රටාවන් දක්වනවා විමසිලිමත්ව නැරඹුවොත් ඔබටත් මොවුන් පහසුවෙන් හඳුනා ගන්නට හැකි වෙනවා
ඒ වගේම ගාමිණි දුඹුරු මැසිමරා සැප්තැම්බර් අප්‍රේල් මාසවලදී ඒක අපේ රටේ ඉහළ කඳුකරය හැර අන් හැම තැනකම ගෙවතු එලිකල හබිම් ඇසුරේ මේ 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 පක්ෂියා සුලභව දකින්න පුළුවන් ගේ කුරුල්ලෙකුට වඩා පොඩ්ඩක් ලොකුයි ඒ කියන්නේ උඩුකය අලු පැහැයක් ගන්නවා ලොකු කළු ඇස් වටා සුදු පාට මුදු ලක්ෂණ තියෙනවා යටිකය ටිකක් කෙලිටි සුදු පාටක් තියෙන නිකන් සුදුම නෑ නිකන් බොර පාටක් තියෙන්නේ ලය හා ඇලපත අලු පැහැති අත්තක වසා සිටින විට වරින් වර ගුවන් ගත වී පියාඹන කෘමීන් තමයි අල්ලගෙන ඒගොල්ලෝගේ ආහාරයට ගන්නෙ ගස්වල පහත අතුවල ඇවිදීමේ ඉඳලා යාල හැන්දෑවට යාලගේ වාසස්ථාන කර පියාපත් වෙනවා ඒ වගේම
අපේ නම් අපි මේ ගීතය කහලින් බලන්න ලතා වල්පල ගායනා කරන්න දැන් අපි ද කතා කරේ ඉතින් කුරුණු රෑන් ගැනනේ ඊළඟට අපි කතා කරන්නේ අලු මලවියා කියන පක්ෂය ගැන ශ්‍රී ලංකාවට බහුලව පමන අලු මලවියාගේ සිරුවේ යටිකය කළු පැහැවෙන අතර අලුවන් සිරුවේ රත්වන් පුලි වැටිලා තියෙනවා කෙටි ගලක් හා පාදෙමේ ඔලුවියන්ගේ කෙටි හොටය අගමහතයි උතුරු යුරෝපයේ සිට පැමිණෙන මවුන් ශ්‍රී ලංකාවේ උතුරේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බහුලව දකින්නට පුළුවන් පියාසර කරන විට පියාපත් හා සිරුරු යාවන තැන ඇති කලුණ අපේ නිසා පහසුවෙන්ම හඳුනා ගන්නට පුළුවන් පහතරට මඩකලා ජලශ්‍රිත තුනබිම් වැව් කලපුවා වෙරළාශ්‍රිතව තමයි මොහු වැඩිපුර ගැසෙන්නේ
ඒ වගේම ගාමිණී අවිච්‍ය වහිතනේ හැම එක්කෙනාම අවිච්‍ය ගැන නම් දැනගන්නම ඕන ඉතාමත් වර්ණවත් කුරුල්ලෙක් වෙන අවිච්‍ය ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ ඉඳලා තමයි ලංකාවට ඔක්තෝබර් මාසයේදී දහස් ගණනකින් පැමිණෙන්නේ මයිනිකට වඩා පොඩි සිරුරක් හිමි අවිච්‍ය හිමිදිරිය හා හන්දියා කාලේ ඇවිත් ගියා යන ආකාරයෙන් මීරි ලෙස නාද කරනවා ඔවුන්ගේ හඬට පිළිතුරු හඬවලද බහුලව ඇහෙනවා අපි දැකලා තියෙනවා අපි අහලා තියෙනවා සංක්‍රමණයේදී ඇති වෙන දැඩි වෙහෙස නිසා සංක්‍රමණ කාලවලදී අපේ නිවෙස්වල මිදුලේ වැටි සිටින දැකියත් හැකියි කේටි පෙන්දේ උස්පාත් කරමින් දිරාගිය කොළරුඩු අවුස්සමින් ගුදුරු සොයන මොවුන් මේ දිනවල ඔබේ ගෙවත්තේ නම් සැරිසරනවා දකින්න ඇති ලංකාවේ. මෙහෙ නම් අපිට එහෙම එක්කෙනෙක් දකින්න බෑ වෙන කුරුල්ල දැක්කට. මම හිතන්නේ මේ දවස්වල ලංකාවේ මේ කුරුල්ල බහුලව දකින්න පුළුවන්.
ඊළඟට කියන්නේ අපි උල්පෙඳ කැස් වඩුවා. උදේ හා හවස් වරුවේ ගොදුරු සොයන මොවුන් කුඹුරු හා වගුරු බිම් ඇසුරේ ජීවත් වීමට හරි කැමති. පරිසරයේ ස්වභාවයට අනුව වේශාන්තර වර්ණ සහිත අලංකාර පිල් කලමක් දරන මොවුන්ගේ හොටේ දිගුයි. භූමිවාසී පක්ෂීන් සයිබීරියාවේ සිට ටිබෙට් හා හිමාලය හරහා ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මවුන් සැප්තැම්බර් අප්‍රේල් දක්වා කාලවල ශ්‍රී ලංකාවේ සුලබව දකින්නට පුළුවන්
ගාමිණීට කැස්වටුව කිව්ව මොනවද මතක් වෙන්නේ ඉස්සෙල්ලා කිව්වනේ අර කුරුල්ලට වෙන කෙට්ටු
ළමයෙක් ඔව් ඒකත් එක්තරා විදියටම ඉඳලා අර කෙට්ටු කෙසක පුදුරෙන්ට කියන සමහරලාට විශේෂයෙන් පාසල් කාලෙදී එහෙම පොඩි තරහ මරාවේ රණ්ඩු එහෙම වෙනකොට දැන් නරක වචන කියලා බනින්නේ ඔය විදිහේ දේවල් තමයි කියන්නේ මේ අර හැලපින්දා කැස්වටුව ඒ වගේ જાති
හරි හරි සුන්දර කාලයක් චූටි කාලේ මම හිතන්නේ ඔය නම් ළමයි එන්නේ ඇත්තමයිදනේ දෙමව්පියෝ කියනවා අහලා නැත්නම් ළමයි දන්නේ නැහැ නේ මේ කැස්වටුවද කවුද කියලා ඒ වගේම මේ ගාමිණී ආසියා සුදු රැහන් මාරා කියලා තව කුරුල්ලෙක් ලංකාවට එනවා කොණ්ඩ කුරුල්ලෙක් තරම් සිරුරක් තියෙන මේ කුරුල්ලගේ පිරිමි කුරුල්ලගේ පමණක් බෙහෙවීම දිගු පෙඟයක් තියෙනවා ඔබට මතක ඇති මේ කුරුල්ලා. ඒ කියන්නේ අර දෙහිගස්සොල එහෙම වාඩිලා ඉන්න දිග පිටිපස්සෙන් දිග පෙදයක් තියෙනවා යාට. ඒ වගේම කිරිල්ලි ටිකක් රතු පාට රතු දුමුරු පැහැයක් ගන්නවා. ඉතාමත්ම අගනා කළු පාට සිලුවක් හිසේ ඇති කිරිල්ලේගේ කිරි පැහැති පෙදය සිරුරෙන් 3-4 ගුණයක් දිගයි. ඒ වගේම සැප්තැම්බර් ඉඳලා මැයි දමාසය දක්වා මේ රටේ මීටර 1700ක් ඒ කියන්නේ ලංකාවේ මීටර 1700ක් ඉහළට තිබෙන කැලෑ ප්‍රදේශවල ගෙවතුවල තුරු වඳුරු සහිත තැන්වල මොවුන් ගැවසෙනවා පහතරට බහුලවම ඉන්නවා මොවුන් සුදු රෙදි හොරා ලේන්සු හොරා ලෙසද හඳුන්වනවා ඇයි ගාමිණී මේ මේ රෙදි හොරා ලේන්සු හොරා කියලා එහෙම ඇයි මේ කුදුලට එහෙම නමක් දාන්නේ
මං හිතන්නේ මේ මුගේ වර්ණය හින්දා වෙන්න ඇති
එහෙම වෙන්නේ නැති නේද
දැන් අපි තව වෙන චුරු හොරා කියලා කුරුල්ලෙකුත් ඉන්නවනේ අපේ රටේ පක්ෂිගේ ඌ කහ පාටයි
ඔව් මෙයාගේ අර පිටිපස්සේ කැල සුදුයි ඒක
ඇතුළේ සුදු රෙදි හොරා
ලේන්ස් හොරා
ඔව් ඒ කොහොමනත් ඒක නමක් හදාගෙන මොකද නම කියන එක සතෙක්කෝ මිනිස්සුකෝ හඳුන්වන්නට කවුරුහරි යොදාගෙන තියෙනවනේ ඉතින් ඒ අනුව තමයි ඒ දේශානුරූපව කාලානුරූපව පරිසර හැටියට තමයි මේ මේ නම් හැදිලා තියෙන්නේ දැන් අපි උදාහරණ ගත්තොත් සමහරලාට මේ දැන් අපි කොළඹ නගරේ ගත්තොත් මෙහෙ අපි කොහොමද දන්නේ නැහැ මේ භාෂාව හැටියට ගස් සංදි කීයක් තියෙනවද කොස්ගස් සංදි කියයි මසංගස් සංදි කියයි බෙලික් කඩේ හන්දි කියයි බේකරි හන්දි කියයි ගන්සබා හන්දි කියයි මේ හන්දිය මොකද මේ හන්දිය කියන එක අර ජංක්ෂන් එක කියන එක කොහොම හරි මොකක් හරි එතන තිබ්බා කඩයක් ඒකට දැම්මා බේකරියක් තිබ්බා බේකරි හන්දිය ගන්සබා හන්දිය ඊළඟට කොස්ගස් සංදිය ඔය වගේ ඉතින් ඒ වගේ තමයි මේ කුරුල්ලට සමහරට දානකොට බොහෝ වෙලාවට මේ කුරුල්ලා එක්ක එයාගේ සුදු පාටත් එක්කම ආශා කරනවා ඇති මේ රෙදි ආරෙමේ තියෙන තැන වල නැහැ
නේද එහෙමත් වෙන්නේ නැති
ඊළඟ මේ කුරුලතම අපි කියන්න දැන මලයානු මැටි කොකා චීනයේ උතුරු ඉන්දියාව හා මැලේසියාව ඉඳලා තමයි මෙහාට එන්නේ ලංකාවට ගෘහාශ්‍රිත කිකිලියන් තරම් විශාල මොවුන් දුරපියාසර කිරීමෙන් වෙහෙසටපත්ව අතරමඟ වැටි මිය යන අවස්ථාවත් සුලබයි අහම්බෙන් හෝ එලෙස බිමපතිතුක එකෙකු අල්ලාගත් විට පණ තිබුණොත් දරුණුස කොටනවලු සංක්‍රමණ කාලයේදී අපේ වනාශ්‍රිත දියපාරවල පන්ගාල් ලැහැබ් උස්තන සහිත වගුරු ලෙසට මසුන් මැඩියන් කෘමීන් කකුලන්නා ජලජ ගොළුබෙල්ලන් ආහාර ලෙස ගන්න. ඉතින් අපි මං හිතනවා මේ ඔබ යම් කිසි මිතිය දැනුමක් ලබා ගත්තා මේ කුරුළු කුරුල්ලන් ලංකාවට සංක්‍රමණය වෙන කාලාන රූපව හැමදාම නෙවෙයි වෙන රටවල ඉඳලා. ඉතින් අපි මං හිතනවා දැන් මේ එක්සත් ශ්‍රී ලංකා සංගමේ මේ එළමීර ගැන සඳහන් කරොත්ද ඒක මං හිතන්නේ රොෂාන්ම සඳහන් කරොත් කවද්ද තියෙන්නේ කියලා මේ එක්සත් ශ්‍රී ලංකා සංගමේ එළමීර ඒ කියන්නේ සංස්කෘත ප්‍රසංගයෙන්.
ඔව් ගාමිණී මං හිතන්නේ මේ අපේ මේ මේ වසරේ පත්වෙච්ච කමිටුවේ ඒ වගේම අපේ හිටපු ඒ වගේම ඉන්න සමාජිකාව ඒ වගේම හිටපු සභාපතිවරු ලේකම්වරු ඒ හැම කෙනාගෙම එකතුෙන් අපි මේ අවුරුද්දෙත් හෙළමිහිර කියන්නේ මම හිතන්නේ මේ නම බොහොම දෙනෙකුට හොඳට හුරු පුරුදු නමක් මොකද ළමයිගේ දක්ෂතා ස්ටේජ් එකකට ගේන්න තියෙන හොඳම අවස්ථාවක් මම හිතන්නේ ගාමිණී ඔබට මතක ඇති මේ රටේ ඉන්න ඔය දක්ෂ දරුදරියෝ දැන් ඉන්න මට්ටමට ඇවිල්ලා තියෙන මම හිතන්නේ මූලිකම අඩිතාලම වැටුනේ මේ හෙළමිහිර ප්‍රසංගයෙන් කියලා මම හිතන්නේ ඔබට මතකද ඒක
ඇත්තටම වරින් වර මේ හෙළමිහිර කියන ප්‍රසංගයේ හෙළමිහිර ධජය යටතේ ආරම්භ වුණ 1996 මේක නිර්වාසයෙන් ඇත්තම ගත්තොත් මේක යාත්‍රා කරේ නැත්නම් හඳුන්වලා දුන්නේ මේ නව යටත සහ අලුත් අංග අපි හිටපු සභාපති රකන ජිත්මන් රාමචන්ද්‍ර මහත්මයා අපි විශේෂයෙන් ස්නාන කරන්න ඕනේ ඔහුගේ ඕචට් පාරේ තිබුණු නිවසේ ගරාජේ තමයි මේ නැටුම් පුරුදුනේ ඒ වගේම නැටුම් ඇවිල්ලා සෑහෙන දුරක් ඇවිල්ලා නොමිලේ නැටුම් පුරුදු කරේ සන්ධ්‍යා විජේසුන්දර අපි ඒ විශේෂයෙන් මතක් කරන්නේ මම හැමදාමත් මතක් කරනවා ඉතින් ඒ වෙලාවේ සහ ඊට අමතරව අපි වරින් වර ලංකාවේ දක්ෂ කලාකරුවන් ගෙනලා නැටුම් පුහුණු වැඩමවලා තිබුණා එකක් තමයි 2010 වසරේ කලාශූරි රෝහණ බැද්දගේ ඇවිල්ලා නැටුම් සහ ඊළඟට පරාස වේදිකා නාට්‍ය රඟ දැක්කෝ ඊට පස්සේ සංදීපනි කියලා වැඩසටහන කරා දයානෙල්ලම් පිටිය මහත්මිය ඇවිල්ලා ඉතින් ඒ වගේ ගොඩාක් මට මතකයි මේ දයානෙල්ලම් පිටිය මහත්මියගේ ඒ වැඩමුළුවේදී මේ හැම අංගයකටම විශේෂයෙන් ගැහැණු ළමයි තමයි ගොඩක් සම්බන්ධුනේ අලන්ඩිල් විද්‍යාලයේ ශාලාවේ හැම අංගයකම පිරිලා යනේ එක අංගයකට 25ක් 30ක් විතරම හිටියා. ඉතින් ඒ වගේ ගොඩක් ළමයි ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් ඒ වගේ ඉගෙනගත්තු කට්ටිය තව කට්ටියු ගන්නවා. අපිත් ඒව රස විඳිනවා. ඊට පස්සේ කාලෙන් කාලෙට මේ රටට ඇවිල්ලා තියෙනවා මේ ආගමනී කරලා තියෙනවා නැටුම් ගුරුවරයන් පුහුණු දැනට නැටුම් පුහුණු දක්ෂ නැටුම් ගුරුවරයන් කීප දෙනෙක් මේ රටේ ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක ලොකු දෙයක් කියලා. කොහොමවත් මේ හැම දෙකටම මේ අයන්න තියලා තියෙන එක්සත් ශ්‍රී ලංකා සංගමේ වේදිකාව හරහා. ඉතින් තවත් දෙයක් තියෙනවා ඔබ
ගාමිණී මට පොඩ්ඩක් සමා වෙන්න මට දිනේ කියන්න බැරි නම් මේක තියෙන්නේ මේ කියන්නේ අප්‍රේල් මාසේ 13 වෙනි සෙනසුරාදා හවස 6ට අපේ ඇවෙන්ඩල් කොලෙජ් ප්‍රසංග ශාලාවේ මේ වෙනකොට මම හිතන්නේ අපේ ලේකම්තුමිය ඒ අවශ්‍ය ආයුධම් ද ඔක්කොම ඊමේල් මගින් අපේ සමාජිකයන්ට දන්නලා තිනවා කාට හරි ඒක ලැබුණ නැත්නම් කරුණා කරලා අපේ කමිටු සමාජිකයෙක් ඔහු සමාජිකාව අමතන්න විශේෂයෙන් රාණි කිරිමැටියාව මහත්වයට කතා කරන්න පුළුවන් 021 237 383 ඒ වගේම ඇයගේ දුරකථන අංකය ගෙදර 09 624 50 43 ඒ වගේම අපේ ලේකම්තුමිය රාසිකා සුභසිංහ මහත්මිය ඇයට කතා කරන්න පුළුවන් ඇයගේ නම්බර එක 0122 190 92 42 0122 190 92 42 එහෙම නැත්නම් ඔය මම හිතන්නේ ගොඩක් අයට දැන් ලැබිලා ඇති විමසන්න කොහෙන් හරි ඒ ඇප්ලිකේෂන් අරගෙන අපිට මම හිතන්නේ මේක ලැබෙන්න ඕන ගාමිණී මේ මාසේ මම හිතන්නේ 17 අපේල් දාහත්තෙන්ද ස්සල ලැට ලැබෙන් ඕන මොකද ගොඩක් වැඩකට රාසිය අත්තියනො කරගන්න කරුණා කරලා ඉක්මෙන්ටම අපට ලැබෙන්න සලසන්න ඔබලා දූ දරුවන්ගේ ඒ අයුදුම් පත්ත අපි පුළුවන් තරන් හැමෙක්කනාටම අවස්ථාවක් ලබා දෙන්න තමයි බලාපොරොත්තුවෙන්නේ. සමවෙන්න ගාමිණී මට ඔබ බාධා කරන්න සිද්ධ වුණාට
අය වගේම තවත් මතක් කරන්න කැමති අපි අවසාන දිසිය කොහොමනත් කිව්වත් මේ සංවිධායක මණ්ඩලයට යම්කිසි කියන්නේ අවසරයක් තියෙනවා ලැබෙන සංඛ්‍යාව අනුව කොච්චර කොපමණ දෙනක අපි ඉදිරිපත් කරන්න තෝ අපිට පැය 5ක 6ක සම්දර්ශනය පවත්වන්න බෑ. ඒ නිසා පරක් වෙන්න බා මේ ඊළඟ පත්‍රයේ හැකි ඉක්මනින් ලබා දෙන්න. එතකොට අපි අපිට ලැබිහිත් බලාපොරොත්තු වෙන කාලය අනුව අපි අනුමාන කරනවා මෙන්න මේ සංඛ්‍යාව දැනට අපිට හරි. ඊට පස්සේ අපි දැනුම් දෙනවා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවෙන් සහ ඊමේල් මගින් දැනට අපි බලාපොරොත්තු ආයුධපත් සංඛ්‍යාව ලැබිලා තියෙනවා කියලා.
ඒ වගේම ගාමිණී පොඩ්ඩක් දැනුම් දෙන්න ඕන. ඒ කියන්නේ දූදරුව තෝරගන්න නැටුම් ඒ වගේම සංගීත සින්දු පුළුවන් තරම් මේ අපේ අලුත් අවුරුද්ද වෙනුවෙන් මේක කරන්නේ. ඒ කියන්නේ අලුත් අවුරුදු තේමාව තුල කරනවා නම් තමයි වඩාක් හොඳ. අපි ගොඩක්ම දැනුවත් කරන්නේ පුළුවන් තරම් අලුත් අවුරුද්ද සම්බන්ධ දේවල් ඉදිරිපත් කරන්න. මොකද අපිට තවත් එනවා උත්සව ඉදිරියේදී ඒ වැඩි විශේෂ දේවල් කරන්න පුළුවන් කරුණාකර ඒක හිතේ තියාගන්න.
හොඳයි මේ තවත් නිවේදනයක් මේක ශ්‍රී ලංකාරාමය ගැන. මේකත් ශ්‍රී ලාංකික අපි හිතවතුන් හැමෝටම අපි මෙතන කිසිම ආගම් ભેදකින් තොරවයි ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා ආහාර සල්පිල. ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ ආධාර පිණිස වාර්ෂිකව පවත්වන ආහාර සල්පිල 2019 මාර්තු 17 ඉරු දින උදේ 10 සිට සවස 3 දක්වා ඔටාහු විහාරස්ථානයේ දිපිට ෆයාබන් විද්‍යාල භූමියේදී පවත්වනවා. මෙම සල්පිල ලැබෙන සියලුම ආධාර මුදල් ශ්‍රී ලංකා රාම විහාරස්ථ සංකීර්ණයට අභිනවයෙන් එක් වූ ගොඩනැගිලි සහිත භූමි භාගය වෙනුවෙන් වැය වූ පිරිවැය පියවගැනීම පිණිස යදවන්නේ මේ සඳහා සහභාගී වීමෙන් මෙම මහඟු පුණ්‍ය කර්මයට දායක වන ලෙස ඔබ සමටම කාර්මිකව ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා රාම විහාරස්ථ භාරකාරත්ව මණ්ඩලය. ඉතින් එවන අපි තවත් ගීතයකට සවන් දෙලා ඉඳමු.
ඒ ගමම ගාමිණී පොඩ්ඩක් මම හිතන්නේ දැනුවත් කරන්න හොඳයි. මේ යම් කෙනෙකුට ආහාර පාන කලින් කියන්නේ ඕඩර් කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ ළඟේ නම් ලිස්ට් එක දෙනවා. ගාමිණී මට පොඩ්ඩක් දෙන්න, මම ඒ නම් ටික
ඔබට කලින් මේ ආහාර ඇනවුම් කරලා ඔබේ රසියාදු වෙන්නේ නැතුව ඔබේ මුදල් ආහාර කොටස ලබා ගන්නට පුළුවන්.
ඔව්, අපේ මේ බෞද්ධ භාරකරත්තේ සමාජිකාවන් 4 දෙනෙක් එක බාර අරන් තිනවා. අපේ කවුරුද දන්නව, මාදේවි අබේගුණවර්ධන මහත්මිය, ඇයගේ නම්බර් එක 527411, ඒ වගේම සුභාෂිනී, ඇයට කතා කරන්න පුළුවන් 022511352, 022511352, ඒ වගේම අපේ ලෙස්ලි මහතා 021076335, ඒ වගේම අපේ නිමල් රණසිංහ මහතා 09544478. ඒ එකම ඔබලාට ඕනෑම බෞද්ධ භාරකාරත්වයේ කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒ අවශ්‍ය දැනට අපි ඕඩර් ටික ලබා දෙනවා.
හොඳයි, එහෙමනම් අපි මේ සේනානායක වීරලියද්ද ගායනා කරන ඔහුගේ නවතම ගීතයක්, කියන්නේ ගොඩක්ම නවත නැතුන වසර කීපයක ඉස්සලා ගායනා කරපු, අපි සවන් දීලා බලමු.
ගෙවින්න අපේ ආදරේ කෙලවරක් සොයා තවම තැවෙනවා මෙරි මෙරි ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දැත අහිමි කියා දුක තද කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් කට වෙලා හිමි අපේ ඉරණමේ දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑපන මගේ නොදැක හිනහෙන්නේ කොහොමයි කියා දෙන්න ඇවිදින් සොයා දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් විහම උනත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙන කඳුලට ඉතින් කතා කරගන්න පුළුවන් නම් කියයි හොඳගා ලොවට මතුදා ඔබට මං ආදරෙයි කියලා දුක තද කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්.
හොඳයි ගාමිණී, මට ඒ වෙරළියද්ද මහත්තයගේ සින්දුව ඇහෙනකොට යමක් මතක් වුණා. මට ඒක දැන් අහන්න කියලා හිතන මම කීප දවසක් ඔයාගෙන් ඔක අහන්න හිතන් ඉතියි. ඔබ ඉතින් ඇත්තටම විවිධ දක්ෂතා තියෙන අපේ සමාජිකයෙක්. මම ගොඩක් වෙලාවට වේදිකාවේ මම දැකලා තිනවා ගාමිණී ඔය වෙරළියද්ද මහත්මයාගේ සින්දු ඉතාමත්ම ලස්සන ගායනා කරනවා. මොකද මට එයාගේ සින්දු ඇහෙනකොට හැමතිස්සෙම මතක් වෙනවා ඔයා. මොකද්ද හේතුව ඔය වේරළියද්ද මහත්තයාගේ සින්දු වලට ඔයා ඔච්චර කැමති වෙන්නේ? ඒ වගේම ඔයාට ඒ කටහඬ මම හිතන්නේ ඉතාමත් ළඟින් තියෙන කටහඬක්. මොකක් හරි විශේෂ දෙයක් තියෙනවද?
නෑ, මේමයි වැඩේ. ඇත්තටම දැන් ඔබත් ගීත ගායනා කරන මම සමහරලාට මේ මං අවංකවම ඔබට අගේ කරලා තිනවා. ගීත ගායනා කරාම ඒ තමන්ගේ හඬ පරාසයන්ව තෝරාගෙන ගායනා කරන ගීත සමහර වෙලාවට මෙහෙම එකම ගීතයකට එකහුව වෙලා ඉන්න ඕන කියලා නෑ. දැන් ඔබ මම දාන සිස්ස සේනාරත්නයන්ගේ ගීත ගායනා කරා ඉතාම තාම හොඳ හඬකින් ඒ අවශ්‍ය ශ්‍රුතියට සහ ඒ හඬ පරාසයට අනුව. ඉතින් වේරළියද්ද කියන පුද්ගලයාගේ හේතුව වේරළියද්ද සේනානායක වේරළියද්ද ඇතරම මේ ගල්ගම ප්‍රදේශයේ හිටපු නාට්‍ය ගුරුවරේ. ඉතින් මේ ගුරුවරයා දැන් නැටුම් වලින් තමයි මේ කලාවට ඇවිල්ලා සම්බන්ධ වුනේ. එතකොට එක නාට්‍යයක ගීතයක් ගායනා කරන්න හිටපු පුද්ගලයා ට ඒ ගීතය ගායනා කරන්නට එන්නට බැරි වෙලා තියෙනවා. ඒ වෙලාවේ මේ නාට්‍ය අධ්‍යක්ෂකවරයා දැනගෙන හිටියා. එහෙනම් කොහොමනත් ඉතින් කලාවට අපි කියමු නැටුම් ගුරුවරුන්ට, සංගීත ගුරුවරුන්ට. මොකද නැටුම් ගුරුවරයාට තාලම හරි කියන්න ඕනේ ලතාවට. එතකොට මේ ලතාවට බෙර ගහන්න ඔක්කොම කරන්නේ. ඇත්තනම ඔහු මේ ගීත ලෝකයට අවතීර්ණ වුණේ මං සිංහයාට නගයි බයයි නංගියේ කියන ගීතය ගායනා කළා තමයි. මං සිංහයාට බයයි නංගියේ කියන ඒ සින්දුව කියලා. ඊට පස්සේ ඔහු ජනප්‍රිය වුණා අර වැදි ගීතයේ තුන් මොකද්ද මල්වියනින් ගීතේ. බොහෝ වෙලාවට ගීත තෝරා ගැනීමේදී මම හිතන ඔබ වුණත් පිළිගන්නවා ගීත අද වුණත් තියෙනවා. අපි පරණ කාලේ ගීත වලට ඇත්තටම කැමති. බොහෝ වෙලාවට හිතට වදින්නේ ගීතේ. දැන් ඔබ අද මම වාදනය කරපු ගීත වල බැලුවොත් අවංකවම ඒ වගේ යම්කිසි ගැඹුරු අදහසක් තියෙනවා. ඒ සමගම එක්ක ආදරයක්, එහෙම නැත්නම් වෙනත් දෙයක් සම්බන්ධව ගැඹුරු අදහසක් තියෙනවා. එතකොට ඒ සංගීතයත් මිශ්‍ර කරලා ඔහුගේ හඬත් එක්ක ඉදිරිපත් කරාම අපි නිකන් සමාපත්තියට සමාදෙලා වගේනවා. ගීත ගායනා කරනවා කියන්නේ ඒකයි. දැන් අද කාලේ සමහර වෙලාවට ගීත අපිට අද තොඳ ගීත තියෙනවා අහන්නට අපිට හිතෙන්නේ නැහැ. මොන සමහර වෙලාවට ඒක දාලා දෙන්න මම හිතන ඔබ වුණත් ඒක පිළිගන්නවා. දැන් ඔබ කියන ඔබ ගායනා කරන ගීත තියෙනවා. එතනදි තව එකක් තමයි එකකටම අපි හැම එකක්ම උත්සාහ කරන්නට ඕනේ හැම ගීතයක්ම ගායනා කරන්න පුළුවන්ද කියලා.
ඔය වගේම දැන් Tamanට සුපුරුදු තමාටම ආවේනික කටහඬක් තියෙනකොට තමන්ට තෝරගන්න පුළුවන් තමන් ගායනා කරන ඒ ගායකයා හෝ ගායිකාව. මම හිතන්නේ ගොඩක් අද කාලේ ඔය ජනප්‍රිය වෙලා ඉන්න විශේෂයෙන් නවසීලන්තයේ මේ තමාටම ආවේනික වූ ඒ වගේම කටහඬවල තියෙන අයගේ කියන සින්දුව හැමතැනදීම මේ ඉතාමත්ම සාර්ථක වෙලා තියෙන කියලා මට ගාමිණී හිතෙන්නේ.
හොඳයි. ඉතින් එහෙනම් අපි දැන් මොකද මේ තව අපි සඳහන් කරන්න පුළුවන් දැන් අපේ මේ ඉදිරි වැඩසටහන් ගැන සහ අපේ සිංහල භාෂා පන්ති ගැන ඔබට දෙයක් සති දෙකකට වතාවක්
තියෙනවා. ඔව් ඔව් ගාමිණී ඉස්සෙල්ලත් ඔබ එක දැනුවත් කරා. මොකද මාසෙකට දවස් දෙකක් ඒ සිංහල භාෂා පාසලේ ඒ ගුරුවරියන් ඉතාමත් උනන්දුවෙන් අපේ ළමයට සිංහල භාෂාව උගන්වනවා. මම හිතන්නේ ඔබට මතක ඇති එදා අපේ නිදහස් උත්සවයේ දවසේ. නිදහස් උත්සවයේ දවසේ අර පොඩි පුතේ කතාවක් කරා මැජික් කියලා. ඒ මැජික් කියලා කතාව පටන් ගන්නකොට මම හිතුවේ මේ දරුවා මේ මැජික් ගැන කතියන, ඒ කියන්නේ කකුල කපනවා, එහෙම නැත්නම් මෙන්න බෝල හංගල ගන්න ඒ වගේ කියලා. ඒ වට ඒක අර්ථය බලාගෙන ගියාම මේ දරුවා කොච්චර දක්ෂද කියලා හිතා ගන්නත් බැරි වුණා. මොකද බහිතනේ ඒ දක්ෂතාවය ආවේ එතන ඉන්න ඒ ගුරුවරියන්ගේ කැපවීම නිසා. මට ඊට පස්සෙත් එදාපු අර මෙහේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු හම්බුණා, කතා කරා. කතා කරනකොට මයිකල් වුඩ් මහත්තයා මට කියනවා ඒ දැන් එයාට නොදැනුවත්වමද එයා කොහේ හරි ගිහිල්ලා කතා කරනකොට අර දරුවගේ වචනයක් දෙකක් හරි එනවා කිව්වා ඒ කතාවට. ඒ කියන්නේ ඒක ඉතාමත් හදවතට දැනෙන්න තමයි ඒ දරුවා එදා කතා කරේ. ඒකින්ද මම කරුණාවෙන් ඒ වගේම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ අපේ රටේ ඉන්න ගොඩාක් දරු දරියෝ ගොඩක් අපේ සිංහල භාෂාව අමතක නොකළ යුතුයි. ඒ පොඩි දරුවන්ට ඉංග්‍රීසි වලට කිසි ප්‍රශ්නයක් නැහැ, ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. නමුත් ලංකාවට ගියාට පස්සේ අපේ ඉන්න සීලම නෑදෑයෝ අපේ සහෝදර සහෝදරයෝ හැම එකකටම ඉංග්‍රීසි බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ලංකාවට ගියාම ලංකාවේ අයත් එක්ක කතා බහ කරලා කියන්නේ ඒ රටේ වෙන දේවල් දැනගන්න භාෂාව තියෙනවනේ. අපි සිංහල භාෂාව අමතක නම් දන්නේ නැත්තම් ඒ දරුවට ලංකාව ගැන මොකුත් ඉගෙන ගන්න බෑ. ඒ කියන්නේ කවදා හරි ලංකාවට ගිහිල්ලා මෙහෙට ආවිල්ලා කවුරු හරි ඇහුවොත් ලංකාවේ විස්තර එයාට කියන්න වෙන්නේ දකින දේ විතරයි, ඇහෙන දේක් කියන්න දන්නේ නැහැ ඒ දරුවා. ඒකෙන්ද කරුණා කරලා ඔබේ දූ දරුවන් සිංහල භාෂා පාසලට එවන්න. ඒ මම හිතන්නේ ගාමිණී දන්නෝ ඒ භාෂා පාසලෙත් වාර්ෂිකව යාළගේ භාෂා දිනයක්
තියෙනවා.
ගොඩක් ළමයිට මම හිතන්නේ යාළගේ අවස්ථාව එළියට දාන්න පුළුවන්. කොච්චර ආඩම්බර මං එදා නම් හරිම ආඩම්බරනා ඒ පොඩි දරුවගේ ඒ කතාව අහලා. ඒ කියන්නේ ඒකේ සියලුම ගෞරවය යන්න ඕන භාෂා පන්සලට. මම හිතන්නේ අපේ ලොකු කැමැත්තක් තියෙනවා ඒ දරුවගේ කතාව මේ හෙළමිහෙළ දවසෙත් ඇත්තටම ස්ටේජ් එකේ පොඩ්ඩක් පෙන්වන්න අපේ දරුවන්ට මෙන්න අපේ දරුවෝ කතා කරන විදිය කියලා. ඒකින්ද සිංහල භාෂා පාසලට පුළුවන් තරම් දරුවෝ යොමු කරන්න කියලා මම හැම එක්කෙනාගේම ඉල්ලා සිටිනවා.
ඔව් ඒකට තව දෙයක් එක්ක හොගන්න ගන්නේ මම අර ඔබේ මගෙන් ඇහිවි අර ගීත ගැන. ඒ වගේ තමයි අපි ඒකාකාරී බැම්මෙන් නිදහස් වෙනවා කියන එක. දැන් බොහෝ වෙලාවට අපි අවංකව කතා කරොත් අපි පිරිමි දරුවෝ ඉන්නෝ නම් ඔන්න ඒ දරුවෝ ක්‍රිකට් ගහන්න යවනවා. ගෑනු දරුවෝ හිටියොත් නටන්න යවනවා. නැත්නම් දහම් පාසලට යවනවා. ඉතින් ඒ අරෙන් ඉතනින් එහාට අපි කට්ටිය හිතන්නේ දැන් බලන්න ඒ දරුවගේ ඉදිරිපත් කිරීම මේ රටේ ඉපදුන ඉංග්‍රීසි භාෂාව කතා කරන දේශපාලඥ තුන් දෙනෙකුත් පුදුම වුණා එයාගේ ඉදිරිපත් කිරීමේ කුසලතාවය ගැන. උස් කිරීමෙන් පහත් කිරීමෙන් අංග චලනයෙන් ඒ අතරම හරිම ආඩම්බරයි මේ බොහොම දක්ෂයි ජලන ජයවර්ධන පුතා. අපි අවංකවම සුබපතන්නට නෑ ඔහුගේ ඒ අධ්‍යාපනයත් සමගම ඒ හැකියාවන් ජීවනයට කියලා. ඉතින් තවත් මේ මම ඔබ කතා කරන අස්සේ මම මට හොයාගන්න ඕන එකක් හොයාගත්තා. මේ මම හුඟක් වෙලාවට මේ විශේෂයෙන් රේඩියෝ වැඩසටහන ඉඳලා කියවන්න පුරුදුනා. මේ සමහර දේවල් මේ ෆේස්බුක් එකේ තියෙන හොඳ ඒවා. ඉතින් මේ දැක්කහම මේ පහුගිය කාලේ ඔබ දන්නවා මේ දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මේ දැන් සමාජයෙන් කාලෙන් කාලට එක එක වචන එනවනේ සමාජයේ තියෙනවා මේ විශේෂයෙන් ලංකාවේ එනකොට එක එක කාලේ අපි පොඩි කාලේ තිබුණා මට ඇහුන්නේ නැහැ කන ඇහුන්නේ නැහැ ඔය වගේ සරසර සුරුසුරු ගගා එක එක කෑලි. පහුගිය කාලේ එක වරන පට්ට කියන වචනේ ආවා. මේ පට්ට කියන වචනේ ආවට පස්සේ ඉතින් මේ ගෑන ළමයි එහෙම එනකොට ඉතින් පිරිම ළමයි කියන එක තන්න පට්ට කෑල්ල නේද කියලා ඕක ඇහිලා පොලිසි ගානේ හිටන් ගිය අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව මේ ඇමරිකාවේ නිවාඩා ප්‍රාන්තයේ ජීවත් වෙන නිමල් පෙරේරා කියන කවියා පරිශනයක් කරලා මේ පට්ටගෙන කවි පන්තියක් ලියලා තියෙනවා. මේ කවි පන්තිය මෙන්න මේ ඉදිරිපත් කරන මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරේ මේ වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා මේ ජැක්සන් ඇන්ජේජන්. ඉතින් මට හිතුණා ඒක ගැන මේ ඒක ඉදිරිපත් කරන හරිම ලස්සනයි. ඇත්තටම මේ කතාව පට්ට කියන එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ නිමල් පෙරේරා මහත්මයා Facebook එකේ ඉන්න කවියෙක්. හරිම කියන්නේ මගේ අර අදහස් අනුව මෙහෙම ගැළපෙන විදිහට අද කාලයට ගැළපෙන විදිහට අදහස් ලියලා තියෙනවා. ඉතින් අපි ඔබට ඔහුට සුබපතනවා. බලමු මේ ගීතයට සවන් දීලා එනවා.
ගැන් Facebook වල තියෙන මෝඩ කමෙන්ට් කියලා જાතිය තියෙන මෝඩ මරි මෝඩ කමෙන්ට් ඒවට ටික අතහැරලා දාපුවම මේ කවියෙන් ඉන්නවනේ Facebook එකේ. ඔවුන්ගේ හිතවිලි අර පතලේ ඉඳන් කිව්වාගේ පැලේ ඉඳන් කිව්වාගේ Facebook එකේ කවි ලියනවනේ. ඒ Facebook එකේ කවියන්ට ගරු කරන්න ඕනේ. ඒක තමයි නූතන ජන කවිය.
මට පොඩි උදාහරණයක් මට කියන්න දෙන්න ඔක එකට. මේ ඇමරිකාවේ නිවල් පෙරා කියලා මම හිතන්නේ මෙතුමා දන්නවා ඉස්සර ලංකාවේ හිටපු කලාකරුවෙ. ඔව් හරියට කවි ලියනවා Facebook එකේ. මේ පෞගේ කාලේ මට දිගටම කවි ලියනවා. ජන කවිම තමයි. මම එහෙම කවියක් කියන්නේ.
අනිවාර්යයෙන්.
පොඩම මම ජී එකක් දෙන්න. ඔව් ලියනවා. ලංකාවේ භාවිතා වෙන පට්ට කියලා වචනයක්. හරි. පට්ට කියන වචනේ ගැන ඉතිහාසය හොඩියනවා. මේක ජන කවිම තමයි. ඔව් ලියනවා.
බුලත් කොටුවේ වැල් බඳින්න ගත්තේ කෙහෙල් පට්ට. පාට කරලා හැඹිලි හැදුවක් අරන්නව පට්ට. අලියගේ දම් වැල බඳින්න ගත්තේ නෙරළු පට්ට. හරක් බැන්ද වර පොට ඇඹරුවේ කහට පට්ට. හොරෙන් හොරෙන් රට පට වෙන පට්ට වල්ල පට්ට. පරණ සින්දු අරන් අපේ අය ගහනව පට්ට. මේ වැල අරගෙන ඉස්සර අපිව ගැහුව පට්ට. දුනුවර පොට හදාගත්තේ අඹරාලා පට්ට. බැල්ලිගේ නම මුලට දාලා කිව්වෝතින් පට්ට. ගෑනු අපිව තොට්ට දාලා ගහයි අපිව පට්ට. එක ඇඳුමක් තියෙන එක ඒක ගහයි පට්ට. හොඳයි කියන එකටත් දැන් දෙයි තේරුම පට්ට.
අපි මේ නිමල් පෙරේරා මහත්තයාට ස්තුතිවන්ත
වෙනවා. මම Facebook ජනකවි හරිම වටිනා ජනකවි විශේෂයක් මම හරිම ආසාවෙන් කියවන ඔය වගේ අලුත් හැඟීම් දැන් මේ හරිම අප්ඩේට් ජනකවියක් නේ මේ.
ඒකයි දැන් මේ මම මේක ආපිලායන් කොහොම හරි අද ඉදිරිපත් කරන කියලා ඔය දැන් ගොඩාක් තියෙනවා මේ මේ විදිහේ අලුත් නිර්මාණ. ඉතින් අපි ඒ වගේම තවත් දෙයක් තමයි මේ රොහස් රොෂන් කියන්න ඕනේ. මට මේ මෑතකදී හම්බ වුණා මේ ගෑනු ළමෙක් දෙමාපියත් එක්ක. මම හිතන්නේ කතෝලික භක්තිකයන්. ඒ වගේම මම ඇත්තටම මේ දෙමාපියෝ ඉන්දියාවේ කියලා මම රැවටුණා කතා කරාම කොණ්ඩෙදිග තියෙන ගෑනු ළමෙක් එක්ක කතා කරාම එයා මං ඇහුවා කොහොමද කිව්වම ඉතින් එයා මේ ගීත ගායනා කරන කියලා කිව්වා. මං ඇහුවා දුව මොන ගීතද? මම ඔක්කොම මේ ශාස්ත්‍රීය ගීත තමයි කැමති කිව්වා. ඉතින් ඇත්තටම මේ වගේ තරුණ අද පෙළඹිලා තියෙනවා මේ අතීතයේ ගීතවලට සවන් දෙන්නට. මොකද ඒවා යම්කිසි අර්ථානවිත ගීත. දැන් බලන්න පරණ ගීතයක් ඇහුවොතේ මොකක්ද ඒක මොකක් හරි පණිවිඩයක් තියෙනවනේ. එහෙම නේද?
ඔව් දැන් මම ගාමිණී දැන් අර පහුගිය දවස්වල තිබ්බනේ ලංකාවේ ඩ්‍රීම් ස්ටාර් කියලා තරගයක්. මම හිතේ තාමත් යනවද කොහෙද? කවුරු හරි මට එක්කෙනෙක් කිව්වා මේ ඔයා මෙන්න මේ සින්දුව ඇහුවද කියලා. ඉතින් මම ඇත්තටම මේක වැඩි කියන්නේ බලලා තිබුණේ නැහැ. මම ඒක බැලුවා. මම හිතන්නේ තරුණ ගෑනු ළමෙක් කිව්වා එයා සින්දු දෙකක් කිව්වා දවස් දෙකක. එකක් අමරදේවගේ, අනිත් දෙක නන්දාමාලනීගේ. දැන් අද ගොඩක් අය හිතනවා ඇත්තටම වේදිකාවට ගිහිල්ලා කෑ ගහලා නටලා උඩ පැනලා එහෙම කරොත් තමයි කියලා මේ මේ ඕන කෙනෙකුට කියන්නේ ඇත්තටම ජනප්‍රිය වෙන්නේ නෑ. එහෙම එකක් නෑ. මොකද මීට ඉස්සර තිබුණේ ඇත්තටම අපිට ගුවන් විදුලිය විතරයි. මොකද අපි ගුවන් විදුලියේදී ඇහෙනිය විතරයි දැක්කේ. දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මේ රූපවාහිනී. මොකද අපි කියන්නේ සමහරක් අය කැමති නටලා ඒ වගේ පෙන්නන ඒවා. ඒ වුණාට තාම ඉතාමත් ජනප්‍රියත්වයේ උඩම තියෙන්නේ අර හොඳ තේරුමක් ඇති අර සංහිඳියාව කිය එක නේ. වාඩි වෙලා එහෙම නැත්තම් දඟලන්නේ නැතුව කියන සින්දු.
ඒ වගේම පාරම්පරික සංගීත භාණ්ඩ පාවිච්චි කරලා වාදනයේ ගායනය කරපු ගීත.
ඔව් හරි.
ඒකයි. ඉතින් දැන් ආයස මම හිතන්නේ දැන් සුනිල් විචාරද සුනිල් එද්‍රසිනාන් විචාරද එඩ්වඩ් ජයකොඩි ආචාර්ය වික්‍රත්නායකයන් කනුවරත්න දිවුල්ගනේ විචාරද ගුණදාස කපුගේ මේ සේරම සමහරවට එකම වේදිකාවේ ඉඳගෙන හිටියත් ගුරු ගෞරවය කියන එක ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ට තිබුණා. මොකද ඔහුගෙන් තමයි මේ සිංහල ගීතය මේ විදිහට ඇදගෙන ගිය දැන් බලන්න. ඒ වගේම මේ මේ උමාරියා කියන මේ තරුණ කාන්තාව කොච්චර වාසනාවන්තද කියනවනම් විශාරද අමරදේවයන් අපෙන් සමුගන්නට පෙර ඔහු සමග ගීතයක් ගායනා කරන්න වාසනාව ලැබුණා. ඔබ අහලා ඇති මේ ගීතය අපි දැන් එක අපි අසන්නන්ට දීලා ඉදමු මේ එකක් පොඩ්ඩක් අහන්න කියලා. සිංහල අවුරුද්ද. ඉතින් සිංහල අවුරුද්දත් දැන් අවුරුද්ද ගැන තව ඉතින් සති 5යි. 5කුත් නැහැ.
5කුත් නැහැ.
ඔව්. ඒ සමග මං හිතන්නේ අපේ හෙළමිහිර තියෙන සිංහල අවුරුද්ද අවශ්‍යමද?
හරියටම 13
පරණ අවුරුද්ද අවශ්‍යයි. මං හිතන්නේ මීට ඉස්සෙල්ලා 2000
එක අවුරුද්දක තිබිලා
තියෙනවා. 7 වසරේ 2007 වසරේ සිංහල අලුත් අවුරුදු උත්සවේ ලංකාවේ සමරන වෙලාවේ තමයි අපේ හෙළමිහිරත් තිබුණේ. ඉතින් සිංහල අවුරුද්ද කිව්වහම බොහෝ වෙලාවට සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද මේ සූර්යා මීන රාශිය ඉඳන් මේෂ රාශිය ඉඳන් මීන රාශියට ගමන් කරන්න වසර මාස 12ක් ගත වෙනවා. ඊළඟට සංක්‍රාන්ති කාලයත් අපි ඉඳලා තමයි ආපහු සූර්යා ගමන් කරන්නේ මේ මේෂ රාශියට. ඉතින් මේවා චාරිත්‍රානුකූලව ඉදා මහාභාරතයේ තිබුණ දේවල් බුද්ධාගමත් එක්ක දැන් බුද්ධාගමත් මම හිතන්නේ මේ බුදුහාමුදුරුවන කාලනත් මේ නැකත් ශාස්ත්‍රය ගැන යම්කිසි මේ ඒ හොඳ වෙලාවල් කියනවා ගැන මේ මේ අදහසක් නොතිබුණාම නෙවෙයි ඒ වගේම වෙනත් වෙනත් දේවල් ගැන නමුත් දැන් දැන් ඒ අවුරුදු ඒ අවුරුදු චාරිත්‍ර අවුරුද්ද වාරිත්‍ර සේරම දේවල් දැන් වාණිජකරණය වෙලා මොකද හිතන්නේ මේ
රොෂාන් ගැන ඔව් මං හිතන්නේ ගාමිණී හරියට හරි ඇත්තටම හරි කාලුචිත මාර්ථකාවක් ගත්තේ ඒ දැන් චාරිත්‍ර වාරිත්‍ර හැම දේවල්ම මම හිතන්නේ ඒව මේ එකට කියනවා මම හිතන්නේ කමර්ෂලයිස් වෙලා කියලා
කියන්නේ
වාණිජකරණය වෙලා කියලා මම හිතන්නේ එක එක කිනාට උවමනා විදිහට ඒගොල්ලෝ ඒව හදාගෙන තියෙනවා දැන් සමහරක් කට්ටිය කියන ලංකාවේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඉපදුනා කියලා ඒ වගේ එක එක කිනාට හදා ගන්න පුළුවන් Tamanට වාසී කියන විදිහට මම හිතන්නේ ඒ වුණාට අපි අර ඔබ ඉස්සෙල්ලා වගේ පැරණි ගීත ඒ කියන්නේ පැරණි අමරදේවයන්ගේ වගේ ගීත අපි තාම ඒ වගේ කරනවා ඒ වගේ අපි කවදාවත් ඒ පරණ දේවල් අමතක නොකළ යුතුයි මොකද මේ තාකල් මේ රටවල් මේ අපේ සිංහල ජාතිය අපේ රට මේ මේ තැනට ඇවිල්ලා තියෙන පරණ දේවල් විශ්වාස කරපු හින්දා මම හිතන්නේ ඒව වෙනස් කරන්න ගියොත් මම හිතන්නේ ඒකෙන් වෙන්නේ හානියක් මිසක් සුගතියක් නෙවෙයි
ඔව් ඒ සමගම දැන් හැම දෙයක්ම ආපස්සට දැන් යනවා දැන් අපි කැරකිල මොකද අපි උදාහරණ ගත්තොත් බටහිර කර රටක ජීවත් වුණා කියලා නෑනේ අපි අවුරුදු කියන එක විශේෂයෙන් හිතනවා. වෙසක් එක් ගැන හිතනවා. කටින උත්සවය ගැන හිතනවා. ඊළඟට නැකත් බලනවා. විශේෂයෙන් අපි බෞද්ධ හැටියට. ඒ කියන්නේ මේ අවුරුදු උත්සවයේ ඇත්තම නියම රසය අපිට මෙහිට වඩා තියෙන්නේ ලංකාවේ.
ඇත්ත.
විශේෂයෙන් දැන් ග්‍රාමීය ප්‍රදේශවල බැලුවොත් මේ අවුරුදු උත්සවයේ සුමානකට විතර කලින් ඉඳන් සූදානම්වත් වෙලා තියෙන්නේ.
සුමානකට තැනි ගාමිණී මොකද අපිත් ගම්වල ඉඳලා ආපු අය මේ මම හිතන්නේ මම මාස ගානකට කලින් කියන්නේ ගෙවල් දොරවල් සුද්ධ කළා. ඒ කියන්නේ වහලවල් අලුතෙන් දාලා ඒ මැදිවට කෙන අලුත් උයන පිහිනේව ගෙනල්ලා ඒ වගේ හැම දෙයක්ම මම හිතන්නේ මාසයකට කලින්වත් මම හිතන්නේ සූදානම් වෙනවා කියලා මට හිතෙන්නේ.
වියන් රාලේ දෙල්ලිරුණු කැවුම් ගෙඩිය වාගේ
ඉතින් දයබරසණිනි අද හදිසියේ උනත් සජීවීව ජන්මභූමි වැඩසටහන ඔබ වෙත ගෙනාවේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන නිෂ්පාදනය කරා
රොෂාන් මනම්පේරි
ඒ සමගම අදත් මේ වැඩසටහනට සංගීතය ශබ්ද පරිපාලනය ලබා දෙමින් ඔබ සමග හඬදායකත්වයෙන් ලබා දුන්නේ රොෂාන් මනම්පේරි සමග මම ගාමිණී සිරිවර්ධන ඔබට සෞදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.